ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
සිංහල සේවේ ඔස්ට්‍රලයාාවට සංක්‍රමණය වූවන් ශ්‍රී ලංකාවේ සිටින තමාගේ පවුලේ වගේම ඥාතින් සමග පැවති සබඳතාවයන්හි සිදුවන වෙනස්කම් සඳහා බලපාන ප්‍රධාන සාධක විධි කිහිපයක් පිළිබඳව මීට පෙර සාකච්ඡා දෙකකදී සඳහන් කළා. විශේෂයෙන් ඔස්ට්‍රලයාාවට පැමිණි විගස සංක්‍රමණික ප්‍රජාව මුහුණ දෙන චාරයාත්මක සහ මානසික සෞඛ්‍ය අභියෝග මොනවද කියන දේත්, යම් දුරකට ඔස්ට්‍රලයාාවේ ජීවත්වීමෙන් අනතුරුව ඔවුන් මුහුණ දෙන චාරයාත්මක සහ මානසික සෞඛ්‍ය අභියෝග මොනවද කියන දේත් ගැන තමයි අපි මේ සාකච්ඡාවලදී කතාබහ කරේ. ඉතින් අපේ මේ සාකච්ඡා මාලාවේ තුන්වන අදියර විදිහට අද සාකච්ඡාවේදී අවධානයක් යොමු කරන්නේ මීට පෙර මේ අපි සාකච්ඡා කරපු තත්ත්ව තරම් තදින් බල නොපාන නමුත් සැලකිය යුතු සෙසු කරුණු මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්. මේ සඳහා සුපුරුදු ලෙසින් අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය සහ විශේෂඥ මනෝවෛද්‍ය, රාජකීය ඔස්ට්‍රේලියානු නවසීලන්ත මනෝවෛද්‍ය සංගමේ සමාජික හා විශේෂඥ මනෝවෛද්‍ය කෝසල අමරනායක. ආයුබෝවන් සුබෝදසනක් කියලා පිළිගන්න ඔබ වෛද්‍යතුමනි අදත් SBS සිංහල සේවයට.
ආයුබෝවන් නිකුණ සුබෝදසනක්.
හොඳයි වෛද්‍යතුමනි, මම මේ සාකච්ඡාව ආරම්භයේදී සඳහන් කළා වගේ අපි මීට පෙර සිදු කළ සාකච්ඡාවලදී අවධානයක් යොමු කරපු කරුණු තරම් තදින් බල නොපාන නමුත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවන්ට බලපාන චාරාත්මක සහ මානසික සෞඛ්‍ය අභියෝග සම්බන්ධයෙන් සැලකිය යුතු අනිත් කරුණුත් තියෙනවා. අපි ඒ කරුණු මොනවද කියන දේත් එක්ක මෙහෙමනම් අද දවසේදී අපේ කතාබහ පටන් ගමු.
හොඳයි නිපුණ, දැන් අපේ මනසට ආතතියක් ආපුහම මනස ඒක අඩු කර ගැනීමට අපි ඉංග්‍රීසියෙන් කියන සයිකොලොජිකල් ඩිෆෙන්ස් මෙකැනිසම්ස්, එහෙම නැත්නම් අපි මානසික භාවාත්මක රැකවරණ ක්‍රම පාවිච්චි කරනවා. දැන් යම්කිසි කෙනෙක් ශ්‍රී ලංකාවේ ඉඳලා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙච්චහම සමහර වෙලාවට තම පවුල ශ්‍රී ලංකාවේ තනිකරා කියන වරදකාරී හැඟීම, දුක, කම්පනය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක ඇති වෙච්චහම ඒකට ප්‍රතික්‍රියාවක් හැටියට යම් කිසි කෙනෙක් ශ්‍රී ලංකාවේ ඉන්න පවුලේ සමාජිකයන් සමග කතා නොකර ඉන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණාට පස්සේ තමන් විශාල කාලයක් තිස්සේ බලාපොරොත්තු වෙලා හිටපු තමාටම ආවේනික වූ ස්වාධීනත්වයක්, ඒ වගේම අනන්‍යතාවයක් තහවුරු කර ගැනීමට අවස්ථාවක් බවට පත් කර ගන්නවා සංක්‍රමණය වීම. ඒ වගේ අවස්ථාවකදී තමන්ට හිතෙන්න පුළුවන් තමන්ට පවුලේ සමාජිකයන් සමග එච්චර සම්බන්ධතාවයක් අවශ්‍ය වෙන්නේ නැහැ වගේ අදහසක් එන්න පුළුවන්. මේකත් හේතුවක් වෙන්න පුළුවන් ශ්‍රී ලාංකිකයන් සමග තියෙන සම්බන්ධතාවය අඩු වීමට. ඒ වගේම අපි කල්පනා කරොත් ශ්‍රී ලංකාවේ තියෙන සමාජය සහ ඔස්ට්‍රේලියාවේ තියෙන සමාජය ගත්තහම ඒක සමාජ වර්ග දෙකක්. ශ්‍රී ලංකාවේ තියෙන්නේ කලෙක්ටිවිටි සොසයිටි, එහෙම නැත්නම් සමාජයේ සියලු දෙනාම කේන්ද්‍ර කරගත්තු සමාජයක්. නමුත් ඔස්ට්‍රේලියාව වගේ දියුණු රටවල තියෙන්නේ ඉන්ඩිවිජුවලිස්ටික් සොසයිටි, එහෙම නැත්නම් තනි පුද්ගලවාදී, පුද්ගලයා කේන්ද්‍ර කරගත්තු සමාජයක්. දැන් මේ වගේ සමාජයකට සාමූහික සමාජයක ඉඳලා පුද්ගල කේන්ද්ර කරගත් සමාජයකට යම්කිසි කෙනෙක් පැමුණාට පස්සේ වැදගත්කම වැඩියෙන්ම දෙන්නේ පුද්ගලයාට තමන්ද. දැන් ඒ වගේ අවස්ථාවකදී දැනුවත්ව හෝ නොදැනුවත්ව තමුන්ට තියෙන ආභාෂය නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ම තමන්ට ශ්‍රී ලංකාවේ සිටින තමුන්ගේ පවුලේ සමාජිකයන් සමග සම්බන්ධතාවය අඩු වෙන්න පුළුවන්.
හොඳයි, දැන් මේ අභියෝග වලට මුහුණ දෙන පුද්ගලයකේ තත්ත්වෙන් හැකිතාක මිදීමට, ඒ වගේම පෙර පැවති ආකාරයට ලංකාවේ සිටින තමාගේ පවුල සහ ඥාතීන් සමග සම්බන්ධතා යථා තත්ත්වයට පත් කර ගැනීමට සිදු කරන්න පුළුවන් දේවල් මොනවාද?
ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක් ඔස්ට්‍රේලියාවට පැමිණිච්චහම ශ්‍රී ලංකාවේ තියෙන සංස්කෘතික අනන්‍යතාවය නැති වී යාම අපි කියනවා ඒ කල්චරේෂන් කියලා. ඒතකොට සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීමට, එහෙම නැත්නම් ඒ කල්චරේෂන් අඩු කර ගැනීමට කරන්න පුළුවන් දේවල් අපි සාකච්ඡා කරොත් ඒ දේවල් තමයි අපිට සාකච්ඡා කරන්න පුළුවන්නේ සිදු කළ හැකි දේවල් හැටියට. ඉතින් මට ඉස්සල්ලාම කියන්න පුළුවන් දේ තමයි පුළුවන් තරම් ශ්‍රී ලංකාවට සංචාරය කිරීම කරන්න කියලා. මම මෙහෙම කියපුවාම යම්කිසි කෙනෙක් කියන්න පුළුවන් වියදම හේතුවක් වෙන්න පුළුවන්. ඔව්, මම පිළිගන්නවා ඒක වියදම හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ඉතා කලින් සැලසුම් කරගත්තොත් අඩු වියදමකින් ශ්‍රී ලංකාවට ගිහිල්ලා නැවත එන්න පුළුවන්. ඒ වගේම තමයි භාෂාවේ තියෙන හැකියාව ගිලිහී යාම. විශේෂයෙන්ම ළමුන්ට සිංහල භාෂාව, දමිළ භාෂාව නිපුණත්වය ඉගිලිහිලා යන්න පුළුවන්. එම නිසා සිංහල භාෂාව, දමිළ භාෂාව ළමුන්ට ඉගැන්වීම ඒකත් එක ක්‍රමයක්. ඒ වගේම සංස්කෘතික වැඩසටහන් වලට සහභාගී වීම, ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති මේ වගේ දේවල් වලට සහභාගී වීමෙන් අර සංස්කෘතික අනන්‍යතාවය දිගටම පවත්වා ගැනීමට තහවුරු වෙනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාව තුළ ඕනෑතරම් තියෙන සංස්කෘතික සංගම්, ඒ වගේ ඒවට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම දීපාවලි වෙන්න පුළුවන්, අවුරුදු වෙන්න පුළුවන්, වෙසක් වෙන්න පුළුවන්. ඒ වගේ උත්සව වලට සහභාගී වෙච්චහම ශ්‍රී ලංකාවේ ඉන්න උදවිය හම වෙන්න පුළුවන්. අර තමුන් ශ්‍රී ලංකාවේදී තමන්ට දැනෙච්ච ඒ අනන්‍යතාවය දැනෙන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයන් සමග අන්තර්ජාලයක ඔස්සේ සම්බන්ධ වීම, අපි කියන ඔන්ලයින් කමියුනිටීස් කියලා ඒ වගේ දේවල්ට සම්බන්ධ වීමෙන් ඒ තමන්ගේ අනන්‍යතාවය දිගටම පවත්වාගෙන යෑමට, භාෂාව උනත් ප්‍රගුණ කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ශ්‍රී ලාංකික චිත්‍රපට බැලීම, පොත්පත් කියවීම, වැඩසටහන් නැරඹීම, මෙන්ටර්ෂිප්, එහෙම නැත්නම් අපි කියනවා සංස්කෘතික උපදේශකයන්. අපිට විශාල වශයෙන් හොයාගන්න බැරි වුණත් අපි උත්සාහයක් දරුවොත් මේ වගේ උපදේශන ලබා ගත හැකි ස්ථාන අපිට හොයාගන්න පුළුවන්. මෙය ඉතාමත්ම වැදගත් ළමුන්ට. ඒ වගේම සම්ප්‍රදායික චාරිත්‍ර අනුගමනය කිරීම තුළින් සම්ප්‍රදායික සංස්කෘතියේ තියෙන දේවල් ගිලිහින් නොයා ඒවා දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. අපි දන්නවා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණාට පස්සේ යම් කිසි කෙනෙකුට එක රැකියාවක් නෙමෙයි, රැකියා කීපයක් කරන්න වෙන්න පුළුවන්. එම නිසා සියලු දෙනාම ඉතාම කාර්ය බහුල වෙන්න පුළුවන්. නමුත් අපිට විලාව හම්බ වෙන සෑම අවස්ථාවකදීම අපිට පුළුවන් නම් ශ්‍රී ලාංකිකයන් සමග සම්බන්ධතා පවත්වා ගැනීම, අන්තර්ජාලය ඔස්සේ, ඇප්ස් ඔස්සේ ඉතාමත්ම ලේසියෙන් ශ්‍රී ලංකාවේ කෙනෙක් සමග සම්බන්ධ වෙලා අපිට කතා කරගන්න පුළුවන්.
අපි මින් පෙර සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කළා. නමුත් අවසාන වශයෙන් අද දවසේදී මම කැමති වෛද්‍යතුමනි දැනගන්න, දැන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන මේ නව සංක්‍රමණික ප්‍රජාවට මේ සඳහා ඔස්ට්‍රේලියාවේ මොන වගේ සහයන් ලබා ගන්න පුළුවන්ද? ඒ සම්බන්ධයෙන් කෙටියෙන් සඳහන් කරමු.
ආගමන සේවා විශාල වශයෙන් තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉඳලා හෝ ඕනෑම රටක ඉඳලා සංක්‍රමණය වෙච්ච කෙනෙකුට අවශ්‍ය උපදෙස් සහ සහයෝගය ලබා ගැනීමට සංස්කෘතික සංගම්, භාෂා පාසල්, ගොඩක් දේවල්, ගොඩක් සංස්කෘතික සංගම් වල භාෂා පාසල් තියෙනවා. සිංහල, දමිළ, අනික් භාෂාවන් නොමිලේ උගන්වන. ඒ වගේම කමියුනිටි සෙන්ටර්ස්, ප්‍රජා මධ්‍යස්ථාන විශාල වශයෙන් තියෙනවා. ඒ ප්‍රජා මධ්‍යස්ථාන වලින් තමන්ගේ සංස්කෘතියට අදාළ වූ උපදෙස් සහ සහයෝගයන් ලබා ගන්න පුළුවන්. සහයෝගය ලබාගත හැකි අන්තර්ජාල ප්‍රජාවන් විශාල වශයෙන් තියෙනවා. ඒ වගේම ආගමික ආයතන, තමුන්ගේ ආගමට අදාළ ආගමික ආයතන වලින් ඒ ආගමික ආයතනයට සහභාගී වුණොත්, ගියොත් එකක් හොඳ ස්ථානයක් තමුන්ට මේ සහයෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි යම් කිසි කෙනෙක් ඔස්ට්‍රේලියාවට ආපුහාම ඒ තමන්ගේ පවුලේ තව කෙනෙක් ඉන්න පුළුවන්. තමුන්ට වඩා අවුරුදු කීපයකට කලින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙච්ච කෙනෙක් පවුලේ දෙවියගෙනුත් ගොඩක් උපදෙස් සහයෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි පසුගිය වැඩසටහන් කීපයකින්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා මේ වගේ මෙම ගැටලු ප්‍රශ්න නිසා මානසික ආතති තත්ත්වයකට පත් වෙනවා නම්, මානසික විඩාපත් බවට පත් වෙනවා නම්, මේ මානසික රෝගයක් දක්වා වර්ධනය වෙනවා නම්, විෂාදය, භ්‍රාන්තිය, මත්පැන් මත්ද්‍රව්‍ය කැබැවීම වගේ මම කලින් සඳහන් කරා වගේ පෞලේ වෛද්‍යවරයා තමයි හොඳම කෙනා තමුන්ට ගිහිල්ලා මේ පිළිබඳව සාකච්ඡා කර ගැනීම. පෞලේ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර උපදෙස් ලබා ගැනීමට, පෞලේ වෛද්‍යවරයා හරහා මනෝපදේශන සේවා සඳහා යොමු වීමට, එහෙමත් නැත්නම් මේක බරපතල තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා නම් මනෝවෛද්‍ය විද්‍යාව ප්‍රතිකාර සඳහා යොමු වීම දක්වා දේවල් අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට ඔබගේ පෞලේ වෛද්‍යවරයා හමු වෙන්න. ඒක තමයි මට අවසාන වශයෙන් දෙන්න තියෙන පණිවිඩය.
ඔදයි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලංකාවේ සිටින තමාගේ පවුලේ වගේම ඥාතීන් සමග පැවති සම්බන්ධතාවයන්හි සිදුවන වෙනස්කම් සඳහා බලපාන සෙසු කරුණු මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අපි අවධානයක් යොමු කරමින් සිටි SBS සිංහල සේවයෙන් අපි මේ ගැටලු ගැන සාකච්ඡා මාලාවක් සිදු කරනවා. ඉතින් ඉදිරියේදී සූදානම් මේ ගැන තවදුරටත් ඔබට තොරතුරු ගෙනෙන මේ සාකච්ඡාවට අපත් සමග අද දවසේදීත් සුපුරුදු ලෙසින් සම්බන්ධ වුණේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය සහ විශේෂඥ මනෝවෛද්‍ය රාජකීය ඔස්ට්‍රේලියානු නවසීලන්ත මනෝවෛද්‍ය සංගමේ සමාජික විශේෂඥ මනෝවෛද්‍ය කෝසල අමරනායක. එමනම් වෛද්‍යතුමනි, නැවතත් හමුවීමේ බලාපොරොත්තු වෙන ඔබට අදට සමුදෙනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්.
අයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න. SBS සිංහල Facebook පිටුව follow කරන්න.